විසිහත දෙක යටතේ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු කථානායකතුමනි, වී වගාවට පසු වැඩිම බිම් ප්‍රමාණයක සිදු කර ඇති වගාව ලෙසත්, දේශීය ආහාර වේලේ වැදගත් මංගයක් ලෙසත්, අපනයන ආදායම් ලබා දෙන ප්‍රධානතම වැවිලි භෝගයක් ලෙසත්, පොල් වගාව මෙරට ආර්ථික සහ සමාජීය වශයෙන් වැදගත් කාර්යයක් ඉටු කරනු ලබනවා. විවිධ රජයන් යටතේ පොල් වගාව සහ නිෂ්පාදන කර්මාන්තයේ ගැටලු විසඳීම වෙනුවෙන් වෙනමම අමාත්‍යංශ, පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය පිහිටුවා තිබුණද, පොල් කර්මාන්තයේ ආශ්‍රිත ගැටලු සඳහා සාර්ථක විසඳුම් ලබා දීමට මේ ආයතන කිසිවක් මෙතෙක් සමත් වෙලා නැහැ. මීට අමතරව මෙම රජයේ පොහොර ප්‍රතිපත්ති සහ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ පොල් කර්මාන්තයේ දැවැන්ත පරිහානියකට ලක් වෙලා තිබෙනවා. විදේශ විනිමය හිඟයක් පවතින මොහොතක ඉතා ඉහළ අපනයන ආදායම් විභවයක් සහිත මෙවන් කර්මාන්ත සඳහා ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතු බැවින් පොල් නිෂ්පාදන කර්මාන්තයේ ගැටලු ජාතික වැදගත්කමකින් යුතු නිසා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු සහ පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙනවා. ඉන්ධන හිඟය නිසා පොල් වගාව ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වීමට නොහැකි වී තිබෙනවා. අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට විදුලි ජනක යන්ත්‍ර සඳහාත් ඩීසල් අවශ්‍ය ප්‍රමාණයට ලබා දීමට රජය කටයුතු කරන්නේද? අධික විදුලි බිල හේතුවෙන් පොල් වගාව ආශ්‍රිත නිෂ්පාදිත ජාත්‍යන්තර වෙළඳ පොලේ අනෙකුත් රටවල් සමග තරඟකාරී මිලකට ලබා දීමට නොහැකි වී තිබෙනවා. මේ සඳහා විකල්ප ලෙස රජය යෝජනා කරන්නේ කුමක්ද? කර්මාන්ත ශාලා සඳහා සූර්ය බලශක්ති කට්ටල තීරුබදු රහිතව ආනයනය කිරීමට සහ ඒ සඳහා සුදුසු ණය ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කළ නොහැකිද? පොහොර හිඟය පොල් අස්වැන්නට ඉදිරි වසර තුළ බලපානු ඇති අතර පොල් හිඟයක් සහ මිල ඉහළ යෑමක් බලාපොරොත්තු විය හැකි. පොල් වගාවන් සඳහා පොහොර සහන ආධාරය ලබා දීමට රජය කටයුතු කරන්නේද? එසේ නොමැතිනම් පොල් වගාවට පොහොර සාධාරණ මිලකට ලබා දීම සඳහා රජයේ වැඩපිළිවෙලක් තිබේද? තිබේ නම් එය කුමක්ද? පොල් නිෂ්පාදිත වෙළඳ පොළ සම්බන්ධව ගැටලු විශාල සංඛ්‍යාවක් පවතින අතර චීනය වැනි විශාල වෙළඳ පොළවල් වෙත පිවිසීමේ තීරිබදු බහතක ඉන්දියාව, පකිස්තානය, ඉරානය සහ ඊජිප්තුව වැනි රටවල් විසින් පනවා ඇති ආනයනික තහනම් නිසා වෙළඳ පොළ සීමාවීම් මෙන්ම මිල පහළ යාමද සිදුවේ. රජය විසින් නව වෙළඳ පොළ විවෘත කර ගැනීමට මෙන්ම අපනයන බාධා ඉවත් කර ගැනීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? එම රටවල් සමග සාකච්ඡා කිරීමට රජය කටයුතු කරන්නේද? නැගරු අමාත්‍යතුමා, මං හිතනවා රජයේ ප්‍රතිපත්තිය ද්විපාර්ශවීය සහ බහුපාර්ශවීය වෙළඳ ගිවිසුම් වලට ප්‍රවේශ වෙලා විශේෂයෙන්ම අපේ අපනයන වලට හොඳ වෙළඳ පොළක් ලබා ගැනීම, ඒ ප්‍රතිපත්තිය යටතේ උපතුමන්ලා ගන්න ක්‍රියාමාර්ගය කවරේද කියලා පැහැදිලි කරන්න. පොල් කර්මාන්තයේ ස්ථාවර ලෙස පරිහානියට පත්වෙමින් පොල් ඉඩම් කැබලි කිරීම මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන. පොල් ඉඩම් කැබලි කර විකිණීම වැළැක්වීමට රජය විසින් කලින් ක්‍රියාමාර්ග ගැන තිබුණද? මේ වන විට ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව වාර්තා වෙනවා. මෙම තත්ත්වය නැවත පාලනයට රජය කලිනම් ක්‍රියාමාර්ග ගන්නේද? ගන්නවා නම් ඒවා කවරේද කියලා මං අහන්න කැමතියි. රජය විසින් මෑතකදී පැනවූ 2.5% සමාජ ආරක්ෂණ බද්දෙන් කුරුඳු රබර් වැනි භෝග නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා. පොල් වගාව ආශ්‍රිත නිෂ්පාදනද මෙම බද්දෙන් නිදහස් කරලා විශේෂයෙන්ම පොල් ආශ්‍රිත කර්මාන්තවල අපනයන කේන්ද්‍රීය ඒ නිෂ්පාදනවලට, ඒ කියන්නේ එක්ස්පෝර්ට්ස් දිරිගැන්වීම සඳහා ඔබතුමන්ලා විශේෂිත වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ. මං බලාපොරොත්තු වෙන ඔබතුමාගෙන් මේ ප්‍රශ්නවලට
ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමන් විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුර. පළවෙනි ප්‍රශ්නය, වගාව ආශ්‍රිත කර්මාන්ත ශාලා සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට ඉන්ධන හිඟයෙන් යම් බලපෑමක් ඇතිවුවත්, කර්මාන්ත ශාලා සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක නොකිරීමට බලපා ඇති එකම හේතුව ඉන්ධන හිඟය නොවේ. කෙසේ වුවත් වැවිලි කර්මාන්ත අමාත්‍යංශ හා ඛනිජ තෙල් අමාත්‍යංශ මගින් පොල් කර්මාන්ත කරොස්ත අවශ්‍ය තෙල් මිලදී ගැනීමේ ක්‍රමවේද සකස් කර ඇත. කෙසේ නමුත් කුඩා පරිමාණ නිෂ්පාදකින්ට හා අමුද්‍රව්‍ය ප්‍රවාහනයට සඳහා දැනට ක්‍රියාත්මක තෙල් කෝටා ක්‍රම නැවත සමාලෝචනය කිරීම අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් ගරු කතානායකතුමනි, අපේ විදුලි හා බලශක්ති ඇමතුමා සමග සාකච්ඡා කරලා ශ්‍රී ලංකාවේ සෑම කර්මාන්තයකටම අවශ්‍ය ඉන්ධන ලබා දීම වෙනුවෙන් පසුගිය කාලේ කටයුතු කරා. යම් යම් බාධා තිබුණත්, අඩු වැඩිවීම තිබුණත්, අපි සෑම කර්මාන්තයක්ම කඩු පවත්වන අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. පිළිදා ප්‍රශ්න අංක දෙක, පොල් ආශ්‍රිත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳ පොලේ අනෙකුත් රටවල් සමග තරංකාරී මිලකට ලබා දීමට නොහැකිවීම සඳහා බලපාන සාධක අතුරින් විදුලි බිල ඉහළ යාම එක් සාධකයක් පමණි. අනෙකුත් යෙදවුම් හා නැව් ගාස්තුවල මිල ඉහළ යාමද මෙම අර්බුදයට බලපා ඇත. විකල්පයක් ලෙස සූර්ය බලශක්ති කට්ටල හඳුන්වා දීමේ යෝජනාව යෝග්‍යතාව ක්‍රමවේදය අධ්‍යයනය කළ යුතු ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ අපි කර්මාන්තකරුවන් සහ විදුලි බල ඇමතුමා සමග මේ සාකච්ඡා කළා. පුනර්ජන්‍ය බලශක්ති ක්‍රමවේදයන් හරහා අදාළ සහන ණය ක්‍රමවේදයන් යටතේ කර්මාන්ත ශාලාවල පිරිවැය අඩු කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය මූලික සාකච්ඡා පවත්වලා තිබෙනවා. ඒ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ප්‍රශ්න අංක 3 වෙනුවෙන් පිළිතුර, පොල් වගාවේ අස්වැන්න පොහොර හා වෙනත් සාධක ගණනාවක් මත තීරණය වේ. අස්වැන්න මත පොහොරවල බලපෑම 30%ක් පමණ වේ. කෙසේ වුවද පසුගිය වසර දෙකක කාලය තුළ පොල් වගා කරන ප්‍රදේශවල හොඳින් පැතුරුණු වර්ෂාපතනයක් ලැබුණු බැවින් වගාකරුවන් විසින් කාබනික පොහොර යෙදීම සහ යම් තාක් දුරකට සිදු කළ බැවින්ද රසායනික පොහොර නොයෙදීම කෙරෙහි ඇති වූ බලපෑම අවම වී ඇත. පවත්න ආර්ථික අර්බුදය හමුවේ පොල් වගා සඳහා පොහොර සහනාධාර ලබා දීමට කටයුතු කිරීම අපහසු වී ඇති අතර ලෝක වෙළඳ පොළ තුළ පෙරවසර වඩා දෙතුන් ගුණයකින් පොහොර මිල වැඩිවීමද මේ සම්බන්ධයෙන් බලපෑමක් සිදු කර ඇත. කෙසේ වුවත් වෙළඳ පොළ තුළ පොල් වගාව සඳහා සකස අලෙවිකන මිශ්‍ර පොහොරවල මිල පාලනයක් සිදු කිරීමට ප්‍රායෝගික නොවන බව අපි වටහාගෙන ඇත. පොල් නිෂ්පාදනය හා අපනයන කර්මාන්තය යෙදෙන පොල් වගාවට අවශ්‍ය පොහොර ආනයනය කර බෙදා හැරීම සඳහා උනන්දුවක් දක්වන ආයතන වෙත පොහොර ආනයනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් උපදෙස් ලබා දී ඇත. ඔවුන් සඳහා අවශ්‍ය පහසුකම් හා සම්බන්ධීකරණ කටයුතු වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මගින් සිදු කරනු ලැබේ. ගරු කතානායකතුමනි, ලෝක වෙළඳ පොලේ පොහොර මිල අඩු වෙමින් තිබෙනවා. ඒ නිසා අපි වර්තමානයේ වන විට මේ අමාත්‍යංශය මගින් තේ පොල් රබර් සඳහා අවශ්‍ය පොහොර ගෙන්වා ගැනීමට අවශ්‍ය බලපත්‍ර කැබිනට් තීන්දුවක් පරිදි පෞද්ගලික ආයතනවලට ලබා දීලා තියෙනවා. දැන් රටට පොහොර ලැබෙමින් තිබෙනවා. මිලත් යම් පමණක අඩු වෙමින් තිබෙන නිසා ඉදිරි කාලය තුළ වගාවන්ට අවශ්‍ය පොල් අපිට ලබා දෙන්න පුළුවන් වෙයි. හැබැයි අපි වටහාගෙන තිබෙනවා පසුගිය වසර දෙකක කාලය තුළ පොහොර හා සමානවම ජල සම්පාදනය නිසා වර්ෂාව වැදගත්. ඒ නිසා තමයි ගිය අවුරුද්දේ වර්ෂාව හොඳට තිබිච්ච නිසා ලංකා ඉතිහාසයේ වැඩිම පොල් අස්වැන්න ලැබුණේ ගිය අවුරුද්දේ ගෙඩි බිලියන 3.3ක ප්‍රමාණයක් වාර්තා වෙලා තිබුණා. යම් පමණකට පොහොර අඩු වෙලා තිබුණත් අංක 4 ප්‍රශ්න සඳහා පිළිතුර, විදේශ වෙළඳ පොළ සමග පවතින ගැටලු විසඳීම සඳහා රජය විසින් පියවර කිහිපයක් ගනිමින් සිටී. මෑතදී පකිස්තානය විසින් ශ්‍රී ලංකාවෙන් මාළු පොල් ආනයනය තහනම් කළ අතර අමාත්‍යංශය මැදිහත් වී මෙම ගැටලු විසඳන ලදී. චීනය සමග පවතින නිදහස් වෙළඳ කිවිසුමට යටතට පොල් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරමින් සිටී. අංක 5 ප්‍රශ්නයට පිළිතුර, හෙක්ටයාර 4ට වැඩි සියලු පොල් ඉඩම් කැබලි කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති තේපොල් රබර් ඉඩම් කැබලි කිරීමේ පාලක මණ්ඩලය මගින් නිසි ක්‍රමවේදයක් යටතේ අනුමැතිය ලබා ගත යුතුය. පසුගිය වසර කිහිපය තුළ මෙසේ දැඩි සීමාවන් පනවා ඇත. ඔප්පු ලියාපදිංචි කිරීමේදී අදාළ ඉඩම් රජිස්ට්‍රාර් කාර්යාලය විසින් නියමිත ඉඩම් පරීක්ෂා කරනු ලැබේ. ඒ අනුව පොල් ඉඩම් කැබලි කිරීම සඳහා ඉතා අවම මට්ටමකට ගෙන ඇත. මෙයට අමතරව ගස් හෙලීම සීමා කිරීම සඳහා ගස් හෙලීමේ පනතට 2020 වසරේ සිට පොල් ගස් ඇතුළත් කර ඇති අතර ඒ අනුව අවශ්‍ය විධිවිධාන මේ වනට ක්‍රියාත්මක කරමින් පවතී. ගරු කතානායකතුමනි, මේ ඉඩම් කැබලි කිරීමේ මණ්ඩලය මගින් පසුගිය වසර දෙකක කාලය තුළ මම ඇමතිවරයා වශයෙන් පත්වීමෙන් පසුව අවසර ලබා දුන්නේ ඉතාම සීමිත අවස්ථා ගන්නකදී පමණයි. ඉතාම වැදගත් මානුෂීය කරුණු වෙනුවෙන් පමණයි අපි ඉඩම් කොටස් කරන අවස්ථාව ලබා දීලා තියෙන නිසා ඉතාම දැඩි පාලනය රැස් කරලා තිබෙනවා. ඒ වගේම තමයි අපි මෙතෙක් කල් ගස් හෙලීමේ පනතට ඇතුළත් කරලා තිබුණේ කොස් දෙල් සහ ගැහැණු තල්ගස කියන ගස් තුන විතරයි. අපි ගස් හෙලීමේ පනතට ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් ගස ඇතුළත් කරලා අවශ්‍ය රෙගුලාසි නිකුත් කළා තුන. එතකොට මින් පස්සේ ගස් දෙකකට වඩා වැඩිපුර ප්‍රමාණයක් පොල් ගස් මෙහෙල්ලව නම් ග්‍රාම නිලධාරීතුමාගෙන් සහ ඊටත් වැඩි ප්‍රමාණයකට නම් ප්‍රාදේශීය ලේකම්ගෙන් අවසර ගන්නටත් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කරලා තිබෙනවා. අංක 6ට පිළිතුර මේ පිළිබඳව කර්මාන්තයේ අවශ්‍යතාවය සලකා බලා ඉදිරි පරිදි කටයුතු කළ හැකිය කියන කාරණය මම සඳහන් කරන්න අවශ්‍ය කාරණේ ගරු කතානායකතුමනි ශ්‍රී ලංකාවේ වැඩිම පොල්ලස් වැන්න ලැබුණේ ගිය අවුරුද්දේ ගෙඩි බිලියන 3.3ක ප්‍රමාණයක් ලැබුණා මේ අවුරුද්දේත් ගෙඩි බිලියන 3 ඉක්ම වූ පොල්ලස් වැන්නක් ලැබෙනවා ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ පොල් කර්මාන්තයේ වැඩිම අපනයන ආදායම ඉපයුවේ පසුගිය වසරේ ඩොලර් මිලියන 836ක් උපයලා තිබෙනවා මේ අවුරුද්දේදීත් අපිට සැප්තැම්බර් මාසයේ අවසන් වන විට ඩොලර් මිලියන 639ක ප්‍රමාණයක් අපිට ලැබිලා තිබෙනවා අපි ගරු විපක්ෂයන්ට බලාපොරොත්තු වුණේ ඩොලර් බිලියන එක ආදායමක් මේ පොල් කර්මාන්තයෙන් ලබා ගන්න හැබැයි මේ අවසන් කාර්තුවේදී ලෝක වෙළඳපොලේ තියෙන මේ ඉකොනොමික් රිසෙෂන් එකත් එක්ක අපේ අපනයනය පොඩ්ඩක් අඩු වෙන බව පේන්න තියෙනවා ඒ අරණට ඉතාම හොඳින් වර්ධනය වෙච්ච විශාල ප්‍රගතියක් වාර්ෂිකව සිර 20ක අපනයන ආදායම වර්ධනයක් ලබාගෙන තිබෙනවා ඉතින් අපි විශ්වාස කරනවා මේ අවුරුද්දෙත් ලබන අවුරුද්දෙත් ඉතාම හොඳ වර්ධනයක් වාර්තා කළා ශ්‍රී ලංකාවේ රැවිලි කර්මාන්ත ශාස්ත්‍රයටත් වැඩිම අපනයන ආදායම ලැබුණේ ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 3.8ක මුදලක් විශ්වාස කරනවා පොල් වලට තියෙන විභවයත් එක්ක වෙළඳපොලේ ඇති වෙන ඉල්ලීමත් එක්ක තේ වලටත් රබර් වලටත් වඩා වැඩි අපනයන ආදායමක් ඉදිරි වසර පහක කාලය තුළ පොල් නිෂ්පාදනය ලබා ගන්න පුළුවන් වෙයි කියලා ඒකට අවශ්‍ය සහයෝගය අමාත්‍යංශ තදාල ආයතන මගනුත් ලබා දෙනවා.
බොහොම ස්තුතියි. අමාත්‍යංශ නිවේදනය වෙළඳහා වාණිජ මෙතුමා. ඔව් රංජිත් මන්දුම් බණ්ඩාර.
දිනෝ. ඉක්මන් කරලා. දැන් රබර් ගොවීන්ට තමන්ගේ රබර් මිල බැහැලා තියෙනා වගේම කිරි ටික කීයකටවත් ඉවර ගන්න බැරි වෙලා තියෙනවා. අපිට ආරංචි විදිහට පිට රටින් කිරි ආනයනය කරලා තියෙනවා. ප්‍රචාරයේ තියෙන්නේ රජයට අදාළ දේශපාලඥයෝ මේක කරලා තියෙන එක මම ඒක ගැන දන්නේ නැහැ. නමුත් ඔබතුමා මේ ගොවින් වෙනුවෙන් මොකද කරන්නේ මේක?
ඇමතිතුමනි මේ සම්බන්ධයෙන් ඔබතුමාට මතක නම් අපේ රජය 2019 බලයට පත් වෙනකොට RSS1 මේ කිලෝ එකක මිල තුන රුපියල් 250යි. ලංකාවේ රබර් කැපුවේ නැහැ. කිරි කපන්න නැති තත්ත්වයක් තිබුණේ. අපි බලයට පත්වීමෙන් පසුව මේ රටට ඇත්තටම රබර් කිරි ඉතිහාසය පුරාම ගෙන්නලා තියෙනවා. කිරිත් ගෙන්නලා තියෙනවා. රබර් ශිරුත් ගෙන්නලා තියෙනවා. අපි නතර කරා පිට රටින් ගෙන්වන එක. මේකේ ගැටලුව වෙලා තිබෙන නිෂ්පාදනයේ මැද නිසා කොටසකට BOI සමාගම් වලට පිට රටින් රබර් ගේන අවසර දීලා තිබෙනවා. මේ BOI ඇක්ට් එක ඔබතුමාත් දන්නවා. අප ආනයන අපරණ පාලකගේ බලය පවා ඉක්මවා යනවා. එතුමා දන්නෙත් නැහැ රටට රබර් ගේනවා. හැබැයි පසුගිය වසර දෙකක කාලය තුළ අපි ප්‍රබල ලෙස සටන් කරලා මේක යම් පාලනයකට යටත් කළා. ඒ නිසා තමයි 250ට තිබිච්ච රබර් කිලෝග්‍රෑම් එක මිල අපේ රජය යටතේ රුපියල් 700 දක්වා වැඩි වුණේ. දැන් ගැටලු දෙකක් තුනක් තමයි මේ ලෝක ආර්ථික අවපාතයත් එක්ක ලෝක වෙළඳපොලේ මේ නිෂ්පාදනවල මිල අඩු වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ ගොඩාක් වැඩි වුණා කොරෝනා එක්ක රබර් ග්ලව්ස්, ඉන්ඩස්ට්‍රියල් ග්ලව්ස් වගේ ගොඩක් වැඩි වුණා. ඒකත් එක්ක ඉල්ලුමත් වැඩි වුණා. මිලත් ගොඩක් වැඩි වුණා. අවසන් කාර්තුවේදී දැන් ඇමරිකාවනුත් යුරෝපා රටවලුත් තිබෙන ඉල්ලීම් ගොඩක් අඩු වෙලා තිබෙන නිසා නිෂ්පාදනයේ ධාරිතාවේ අඩුවීමක් සිද්ධ වෙමින් තිබෙනවා. වෙළඳපොළ අඩුවීම නිසා ඒ හරහා මිල අඩුවීමක් තිබුණා. අනිත් කාරණේ තමයි ලෝක වෙළඳපොලේ රබර් මිල විශාල ලෙස අඩු වෙමින් තිබෙනවා. ඉතින් අපි ඔබතුමාට කිව්වා වගේ නිෂ්පාදනයට අවශ්‍ය සම්පූර්ණ රබර් රටේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. මෙට්‍රික් ටන් 75000යි වසරකට නිෂ්පාදනය වෙන්නේ. හැබැයි කර්මාන්ත සඳහා මෙට්‍රික් ටන් 125000ක් අවශ්‍යයි. මේ 50000ක පරතරය ගරු කතානායකතුමනි ඉතිහාසය පුරාම පිට රටින් ගෙන්වලා තියෙනවා. හැබැයි අපි බොහොම පැහැදිලිව මේ කර්මාන්ත කරුවන් ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙත සති දෙකකට කලින් අපි කමි ප්‍රැස්වීමක් හැදෙව්වා. අපි බොහොම පැහැදිලිව මේ ගෙනන ප්‍රමාණය අපි BOI එකට පැහැදිලිව දන්වලා තිබෙනවා. රටට ගේන රබර් ප්‍රමාණය නියාමනය කරන්න අනවශ්‍ය ලෙස රබර් ගෙනවන්න ඉඩ දෙන්න එපා කියන කාරණේ. හැබැයි මේ සමාගම් සමාරක් වෙලාවට මේ BOI ඇක්ට් එකේ තියෙන ගැටලු නිසා අපි ඒවා යාවත් කාලන කරන්න අවශ්‍යයි. මේ යම් ප්‍රමාණයක් රටට ගේනවා. ඒක දේශපාලකෙක් විශේෂයෙන් කරන කාරණයක් නෙවෙයි. හැබැයි ගෙන්වීම හරහා ගරු කතානායකතුමනි අපිට රබර් වලට ගිය අවුරුද්දේ ඩොලර් බිලියන එක ආදායමක් ලැබුණ රබර් නිෂ්පාදන අපනයනින් මේක ඉතිහාසයේ මෑත කාලේ ලැබිච්ච වැඩිම අගය. රබර් වලට වැඩිම අගය ලැබුණේ ගිය අවුරුද්දේ බිලියනයක් ලැබුණා. අපි ටයර් නිෂ්පාදනයේ ලෝක කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. අපි අපරයන ඉතාම හොඳින් ලෝක වෙළඳපොළ තරඟ කරනවා. ඔවුන්ට ඔවුන්ගේ අපරයන භාණ්ඩ ලෝක වෙළඳපොළ තරඟ කරන්නටත් අවශ්‍ය පෞස්තලයේ සකස් කරන්න අවශ්‍යයි. රෝමෙටි ලමුද්‍රව්‍ය ගොඩක් මිල ගියොත් ඔවුන්ට ලෝක වෙළඳපොළේ තරම් කරන්න බැරි වෙනවා. ඉතින් ඒ දෙකම බලලා තමයි අපි කටයුතු කරන්නේ. හැබැයි අපි රබර් වගා කරුවන් ආරක්ෂා කරන්න රාජ්‍ය හැටට අවශ්‍ය කටයුතු කරනවා.
ඔව් මදු බණ්ඩාර
කියුණා පාලනයකින් තොරව රබර් කිරි ෂීට් ආනයනය කරලා තියෙනවා කියලා. ඒක නිසා දැන් අද කීයකටවත් විකුණා ගන්න බෑ. අපි ඉල්ලා සිටිනවා ගොවීන්ට අසාධාරණයක් නොවෙන්න. පොඩි පොඩි ගොවීන් ඉන්නේ මේ රබර් කිරි ටික විකුණා ගන්න ක්‍රමයක් හදන්න ගේන එකේ පාලනයක් කරන්න.
මේ ප්‍රතිපාදන අපි නැවත මම කිත ඔබතුමාට කිව්වේ මේකේ ගැටලුවක් තිබෙනවා. අපි ඒක බැහැර කරන්නේ නැහැ. BOI ඇක්ට් එකෙන්ම ගැටලුවක් වෙනවා. ඉතින් අවුරුදු 20කට කලින් මේ ගත්ත ගිවිසුම් අපි යාවත්කාලන කරන්න අවශ්‍යයකට අවශ්‍ය සහයෝගය මූල්‍ය මුදල් රාජ්‍ය අමාත්‍යාංශය ලබාගෙන ඒක පාලනය කරන්න අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.
ගරු ඇමතුමා, අපිට මේ වෙලාවේ වැඩියෙන් ඩොලර් අවශ්‍ය වෙන වෙලාව. දැන් අද මේ වෙනකොට අපි දකිනවා පොල් හා පොල් එලි ආශ්‍රිත අපේ අපනයනයන්, විශේෂයෙන් අර කෑලි කපන කුඩුබත් වලින් එන ඒ අර බ්‍රික් ගඩොල් හදලා අපි යවන සම්පූර්ණයෙන් ඒ අපේ අපනයනයන් නැවතිලා තියෙනවා අහපුවම කියන කන්ටේනර්ස් නැහැ කියලා. එතකොට දැන් ඒ ඕඩර්ස් දැන් අපි ඒ සප්ලයි අපි එහාට නොදුන්නහම ඒ ඕඩර්ස් ටික සම්පූර්ණයෙන් ඉන්දියාව වගේ වෙනත් ආසියාතික රටවල් වලට යෑමේ විශාල අවධානමක් තියෙනවා. ඒක අංක එක. දෙක, පොල් වගාවට විශාල වශයෙන් වසංගතයක් හැටියට දැන් බෝ වෙලා තියෙනවා. අර පොල් අතු ඉති වහගෙන ඉතා සියුම් ක්‍රමීන් රාශිය, ඒක ඒ පිළිබඳව කඩිනම් වැඩපිළිවෙලක් නොගත්තොත් අපේ සමස්ත පොල් කර්මාන්තයේම අනතුරේ ඒ පිළිබඳව අපිට අදහසක් ඕනේ.
හරි, මේ ගරු කතානායකතුමනි, මේ සුදු මැස්සා රෝගය වාර්ෂිකව රටේ ඇතිවන රෝගයක්. හැබැයි මේ අවස්ථාවේදී ඉන්ටෙන්සිටි එක තීව්‍රතාවය වැඩි. දැනටමත් පොල් පර්යේෂණ ආයතනය පොල් වගා කිරීමේ මණ්ඩලය අතර අවශ්‍ය යෙදුම් නිර්දේශ කළා තිබෙනවා. ඒක විශේෂයෙන්ම වර්ෂා කාලයත් එක්ක ටිකක් අඩු වෙනවා ස්වාභාවිකවම. හැබැයි ඊට අමතරව අවශ්‍ය ප්‍රතිකර්ම කරන්න විශාල පැතුම් ප්‍රදේශ ගණනාවක් තිබෙනවා. අපි ඔබතුමා කුරුණෑගල දිස්ත්‍රික්කේ තමයි වැඩිම තියෙන්නේ මේ රෝගය. ඉතින් අපි ඒකට අවශ්‍ය ප්‍රතිකාර කරගෙන යනවා. ඊට අමතරව සදාහන් කරන්න අවශ්‍යයි අපනයන ආදායම පැත්තෙන් මේ ගැටලුව ලෝක මේ වර්ල්ඩ් රිසෙෂන් එක, ඉකොනොමික් රිසෙෂන් එකක් තියෙන නිසා තමයි ඇත්තටම පොල් වලටත් රබර් වලටත් මේ අපනයන ආදායම මේ අවසන් කාර්තුවේ අඩු වෙන්නේ. හැබැයි ඔබතුමාට සදාහන් කරන්න අවශ්‍යයි ඉතිහාසයේ වැඩිම මුදල ලැබුණේ ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 3.8ක්. අපිට ඊට වඩා වැඩිපුර ලැබෙන එක ක්ෂේත්‍රයයි තියෙන්නේ. ඒක තමයි ඇඟලුම් ක්ෂේත්‍රය. ඒකේ ඩොලර් බිලියන 6ක් ලැබුණාට ආනයන යදවුම් වලට අවශ්‍ය මුදල ගියාට පස්සේ බිලියන 2.5ක් විතර මුදලක් අපිට නෙට් ගේන්න. එහෙම නැත්නම් ශුද්ධ ලාභය රටට තියෙන අපනයන ආදායමේ ඩොලර් බිලියන 3.5ක් පමණ. ඒ නිසා ශ්‍රී ලංකාවේ තාමත් බැලට වැඩිම විදේශ විනිමය ලැබෙන්නේ තේ පොල් රබර් කුරුඳු ආශ්‍රිත නිෂ්පාදනවල අපනයනෙන් කියන එක අපි තාම සන්තෝෂයෙන් සිහිපත් කරන එක ප්‍රවර්ධනයත් අපි කටයුතු කරනවා.
ඔව්, වෙල්ගම් ඇතතුමා.
ගරු ඇමතුමා, මම මේ රබර් ගැන කතා කරන්නේ. අපි රන්දිත් මම මේ දැන් කවුද මන්ත්‍රීවරේ කතා කරා. රබර් මිල ශීඝ්‍රයෙන් පහත වැදගෙන යනවා. ඒකට හේතුව රබර් පිටරටින් ගේන එක. දැන් මේ අපේ රබර් අපේ නිෂ්පාදනය මදි. ඒක මම කියන්න ඕනේ. අපි පිළිගන්න නිෂ්පාදනය මදි. මොකද හුඟක් අය රබර් ගලවලා තේ දැම්මා. ඒකේ හින්දා දැන් නිෂ්පාදනය අඩුයි. ඒක නිසා පිටරටින් ගේනවා. මම කියන්නේ පිටරටින් ගෙනවට කමක් නැහැ. නමුත් ඒ අවශ්‍ය ප්‍රමාණය පමණක් අපේ ඉන්ඩස්ට්‍රි එකට, අපේ රබර් ඉන්ඩස්ට්‍රි එකට ප්‍රශ්නයක් ඇති නොවන විදිහට. මොකද දැන් අපි ශීඝ්‍රයෙන් බහලා තියෙන්නේ. දැන් අපිට රුපියල් 700ක් හම්බෙච්ච එක ගිය මාසේ රුපියල් 500යි. ඉතින් අන්න ඒකට පොඩි පිළිමයක් දාන්න කියලා මම ඉල්ලා සිටිනවා.
අර ඇමතුමනි, ඔබතුමා කළුතර දිස්ත්‍රික් කෙනා කියලා අපි ප්‍රශ්නේ සාකච්ඡා කරා. මම මතක් කරේ එකයි 2020 ආණ්ඩු වෙනකොට 250 කිලෝ එක මේක 700 දක්වා වැඩි වුණා. ඒකට අපි බොහොම පැහැදිලිව මේ කර්මාන්ත කරුවන්ට කියලා මේක සීමා කරගත්තා. හැබැයි පසුගිය කාලේ මේ ගැටලුව වෙලා තියෙන්නේ, මොවුන් ප්‍රමාණයක් ගෙන්වලා තියෙනවා. දැන් මේ නිෂ්පාදනය අඩු වෙන නිසා ඔබතුමා දන්නවා ලංකාව තමයි රිජිඩ් අය නිෂ්පාදනයේ ලෝකේ ප්‍රමුඛයා. අපේ රට තමයි ලෝකේ කේන්ද්‍රස්ථානය. එතකොට මේකේ දෙපැත්තක් තියෙන එකක් තමයි අපනයන කර්මාන්ත අපි ඩොලර් අවශ්‍යයි. ඔවුන් බිලියනයක් ඩොලර් ගේනවා. එතකොට ඔවුන් කියනවා ඔවුන්ට නිෂ්පාදනයේ මදි සහ they have to be globally competitive. ලංකාවේ නිෂ්පාදනයේ ලෝක වෙළඳ පොලේ තරංකාරී වෙන්නත් අවශ්‍යයි. මේ දෙකම නිසා අපිට මේකේ යම් තුලනයක් ඇති කරන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව BOI එකට කියලා තියෙනවා. ඔවුන්ගේ ඔවුන් BOI ඇක්ට් එක මේ අපේ වැවිලි ඔවුන් රටට ගෙන්වන්නේ මුදල් අමාත්‍යංශයවත් වැවිලි කර්මාන්තයවත් දැනුවත් කළා නෙවෙයි. මේකේ අඩුවක් තියෙනවා. ඒ නිසා අපි ඒක පසු විපරම් කළා. මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ ඒ කාර්යය විසඳගෙන රටට ගෙන්වන එක සීමා කරන. අපි නවත්තන්න බෑ. අවුරුදු 40ක් තිස්සේ රටට ගෙන්වන රබර්. ඒ නිසා ඒක ඔබතුමා කිව්වා වගේ පාලනය කළා. ගොවියට අවශ්‍ය පසුතලය සකස් කළා. වගාව ප්‍රවර්ධනයට අවශ්‍ය සහාය ලබා දෙනවා.
බොහොම ස්තුතියි. වෙළඳ අමාත්‍යතුමා ප්‍රකාශය කරන්න.
ගරු කතානායකතුමනි, අතිගරු ජනාධිපතිතුමා විසින් රුසියානු සමූහ ආණ්ඩුවේ ජනාධිපතිතුමා වෙත 2022 අගෝස්තු මාස 24 වෙනි දිනදී ලිපියක් යොමු කරමින් ගරු අධ්‍යාපන අමාත්‍ය සහ සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා එතුමාගේ විශේෂ නියෝජිත වශයෙන් පත් කරමින් ශ්‍රී ලංකා රුසියානු දූත පිරිස 2022 ඔක්තෝබර් මාස 9 සිට 15 දක්වා නිල සංචාරයක් සිදු කරනු අතර එම දූත පිරිසට වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යවරයා වශයෙන් මාද මගේ අමාත්‍යාංශ ලේකම් ජීවානන්දන් මහතාද රුසියානු සමූහ ආණ්ඩුවේ හිටපු තානාධිපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා සහභාගී විය. වසර 65ක ජාත්‍යන්තර සම්බන්ධතාවයක් රුසියානු සමූහාණ්ඩුව හා ශ්‍රී ලංකාව අතර පවතින අතර ශ්‍රී ලංකාවේ යුද්ධමය වාතාවරණයක් පැවති වකවානුව නිසා ගෝලීය කොවිඩ් වසංගත පාලන කිරීමට රුසියානු සමූහාණ්ඩුව විසින් ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් විශේෂයෙන් සිහිපත් කරන ලදී. මෙම දූපත සංචාරයේදී විශේෂයෙන් මාගේ අමාත්‍යාංශයට ඍජුව සම්බන්ධ වන ශ්‍රී ලංකා රුසියා අන්තර්රාජ්‍ය වෙළඳ ආර්ථික සහ විද්‍යා හා තාක්ෂණ සහයෝගය පිළිබඳ ඒකාබද්ධ කොමිෂන් සභාව 2015 වසරේදී දෙරට අතර ඉවුසුම් අත්සන්කර ඇති අතර ඒ සැසිවාර දෙකක් සාර්ථක මේ වන විට පවත්වා ඇති අතර මීළඟ සැසිවාරයේ කොළඹ නගරයේදී නොවැම්බර් මාසයේදී පැවැත්වීම සඳහා දින නියම කර ගැනීමට මෙම දූත සංචාරයේදී හැකි වූ බව මම මේ ගරු සභාවට දන්වීමට කැමැත්තෙමි. මෙම සැසිවාරය සඳහා ශ්‍රී ලංකා පාර්ශවයෙන් ඉදිරිපත් කිරීම නියමිත යෝජනා ලෙස වෙළඳපළ ප්‍රවේශ ගැටළු, දිවිපාර්ශ්වික වෙළඳ සම්බන්ධතා වැඩිදියුණු කිරීම, දිවිපාර්ශ්වික ආයෝජන සහයෝගිතාව, දිවිපාර්ශ්වික ගුවන් සේවා සහයෝගිතාව සහ ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පහසුකරණය පිළිබඳ සවිබැල ගැනීම, ශ්‍රී ලංකාවේ දීවර නිෂ්පාදනය සඳහා අලෙවි අවස්ථා ලබා ගැනීම, ඒ වගේම පරීක්ෂණ සහ සංවර්ධන සඳහා තාක්ෂණ ආධාර ලබා ගැනීම ආදිය වන අතර මේ වෙන විට එහි තුන්වන සැසිවාරය කොළඹදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් සියලු කටයුතු මේ වෙන විට අවසන් කර ඇති බව මෙයින් සඳහන් කරමි. දැනට රුසියාවේ සමූහාණ්ඩුවේ පුරප්පාඩුවේ පවතින වාණිජ නිලධාරී තනතුර සඳහා කඩිනමින් නිලධාරීව පත් කිරීමටද කටයුතු කරනවා. රුසියාවේ වාණිජ මණ්ඩලය සමග සිදුකරන ලද සාකච්ඡාවේදී රුසියානු සමූහාණ්ඩුව හා ශ්‍රී ලංකාව අතර නුදුරු අනාගතයේ වෙළඳ හා වාණිජ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය පිණිස සහයෝගිතා ශ්‍රේෂ්ඨ අඳුනා ගැනීම උදෙසා සමීපව කටයුතු කරමින් සම්බන්ධීකරණය පවත්වා ගන්න ලෙස රුසියානු වාණිජ මණ්ඩලයෙන් මා ඉල්ලා සිටියා. එසේම එම සාකච්ඡාව දෙරටෙහි වෙළඳපොළ තුළ මෙතෙක් ප්‍රයෝජන නොගත් අවස්ථා පිළිබඳව අවධානය යොමු කරන ලදී. දෙරටෙහි ඉහළ මට්ටමේ නිලධාරීන් සහ ව්‍යාපාරිකයන්ගේ අන්‍යෝන්‍ය උපකාර සංචාර දිවිපාර්ශ්වික වෙළඳාමෙන් උපරිම වාසි සලසා ගැනීමේ අවස්ථා ප්‍රවර්ධනය කිරීමටත් එමගින් රටවල් දෙකේ ජනතාව අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා රැසක් ලබා ගැනීමට අවස්ථාව පවතින බව හඳුනා ගන්නා ලදී. ඉන්දියාව තිරුඟුපිටිය අපනයනයේ තහනම් කිරීම හේතුවෙන් තිරුඟුපිටිය ආනයනය කිරීම සීමා වී දේශීය අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට අවශ්‍ය තිරුඟුපිටිය ආනයනය කිරීම නොහැකි වීම තුළ වෙළඳපොළේ තිරුඟුපිට මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් දැකගත හැකි වුණා. මෙම තත්ත්වය පාලනය කිරීමට තිරුඟුපිට මිල ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය තිරුඟුපිට තුර්කිය සහ ඩුබායි රාජ්‍යයන්ගේ ආනය කිරීමට පියවර ගත්තා. වෙළඳපොළේ තිරුඟුපිට ඉහළ යාම බේකරි කර්මාන්තයේ ඍජුව බලපාන අතර ඒ අනුව සමස්ත බේකරි නිෂ්පාදනවල ඉහළ යාමේ අවධානමක් පැවතියා. විශේෂයෙන්ම පාම් බනිස් වැනි බේකරි නිෂ්පාදන පරිභෝජනක නාගරික පාරිභෝගික ජනතාව බේකරි නිෂ්පාදන ඉහළ යාම තුළ දැඩි ආර්ථික අපහසුතාවයට මුහුණ දෙන්න ලැබුවා. එසේම තිරුඟුපිට බහුලව පරිභෝජනය කරන වතුකරේ ජනතාවද තිරුඟුපිට මිල ඉහළ යාම තුළ පීඩාවට පත්ව සිටියා. මීට අමතරව වෙළඳපොළේ සහල් මිල ඉහළ අගයක පවතින බැගින් සහල්වලට ආදේශකයක්ව පවතින තිරුඟුපිටි දැරිය හැකි මිලකට පාරිභෝගිකයන් ලබා දීම තුළින් ආර්ථික අර්බුදය හමුවේ පාරිභෝගික ජනතාවට යම් සහනයක් ලබා දීම අරමුණින් මා විසින් විරුද්ධ කිරීම ක්‍රමයේ ගෙවීමේ ක්‍රමයේ යටතේ තිරුඟුපිටි ආනයනය කිරීම සඳහා තවදුරටත් අවසර ලබා දීමත් එසේ ආනයනය කරනු ලබන තිරුඟුපිටි වරාය පැමිණීම දිනය 2022 12/30 දක්වා දීර්ඝ කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ සංදේශයක් ඉදිරිපත් කර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තා. තිරුඟුපිටි සම්බන්ධ ප්‍රශ්න රාශියක් පවතින අවස්ථාවක රුසියානු සංචාරදී මා රුසියාවේ තිරුඟුපිටි නිෂ්පාදන කීප දෙනෙකු සමග සාකච්ඡා කරා. එහිදී ශ්‍රී ලංකාවට තිරුඟුපිටි අපනයනය කිරීමට එකඟතාවය පළ කරන ලදී. එසේ වුවද තිරුඟුපිටි ආනයනය සඳහා කලින් මුදල් ගෙවීමට අවශ්‍ය ඇති බැවින් මගේ අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතන සඳහා මුදල් ගෙවීමට අපහසුතාවයක් පවතින බැවින් දේශීය ආනයනය කරුවන් හා රුසියානු තිරුඟුපිටි නිෂ්පාදනයන් ඍජුව සම්බන්ධතාවය මත තිරුඟුපිටි ආනයනය කිරීමට සුදුසු බව නිරීක්ෂණය කරනවා. මීට අමතරව මා මෙම අමාත්‍යවරයා බාරගැන් පසු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටත්ව විවෘත ගිණුම් තුනු ඕපන් account මගින් අත්‍යවශ්‍ය ආහාර වන සහල් සීනි රතු පරිප්පු තිරිඟු පිටි හාල් මැස්සල් වීලි මිනිස් සහ කඩල තොග ආනයනය කිරීම හේතුවෙන් එම ආහාර ද්‍රව්‍යවල තොග සහ සිල්වල මිල ස්ථායීකරණය කිරීමට කටයුතු කර ඇති අතර ඉන්දියා ණය යෝජනා ක්‍රමයේ යටතේ අපනයන ආනයනය කරුවන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ආනයනය කරනට පහසුකම් සලසා දී ඇත. මේ සම්බන්ධයෙන් මා විසින් ඉන්දිය මහ කොමසාරිස්තුමා හමු වී සාකච්ඡා කළ අතර එමගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල විශේෂයෙන්ම තොග මිල අඩු කිරීමට හැකියාව ලැබුණා. ඒ ප්‍රතිලාභයේ පාරිගි භෝගිකයාට ලබා දීමට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා විශේෂයෙන් බහන්න මිල ඉතාමත් ශීඝ්‍ර වශයෙන් ඉහළ ගියා පසුගිය ජූලි මාසයේ වෙද්දී. උදාහරණයක් ගත්තොත් මම ජූලි 19 වෙනිදා අද ඔක්තෝබර් 19 වෙනිදා වෙද්දිත් මේ මිල සංසන්දනය කෙරුවොත් උදාහරණයක් පරිපුර ගෙලේක රුපියල් 550යි අද රුපියල් 395 රුපියල් 150ක මිල අඩුවීමක් තියෙනවා. ඒ වගේම සහල් රුපියල් 210ට තිබ්බ සහල් අද රුපියල් 200කටත් කැකුළු රුපියල් 200කට තිබ්බ කැකුළු කිලෝ රුපියල් 175ක රුපියල් 25ක මිල අඩුවීමකුත් ඒ වගේම අල කිලෝ රුපියල් 100ක මිලක අඩුවීමකුත් වියලි මිරිස් රුපියල් 350කින් මිල වැඩිවීමකුත් වාගේ ඒ වගේම ඒ අනුව විශාල වශයෙන් තිබ්බ මිලට සාපේක්ෂ විශාල විල අඩුවීමක් අත්‍යවශ්‍ය භාණ්ඩවල අද වෙද්දී පවත්ව ගන්න අපිට හැකියාව ලැබුණා. ඒ වගේම බිත්තර සඳහා රජයේ සහතික මිලක් නියම කර ඇති අතර එමගින් බිත්තර මිල ස්ථාපනය කර ගැනීමට හැකියාව ලැබුණා. හැබැයි අපි ඒකේ දේශීය ගොවිය ගැනත් කල්පනා කරන්න ඕන. ඒ අයගේ ඒ ඉල්ලීම් තියෙනවා. ඒ කෙසේ වෙතත් රුපියල් ජූලි මාසයේ පළවෙනි සති දෙකේදී බිත්තරයේ බිල රුපියල් 62ක් 60ක් අතර ගියා. අද රුපියල් 50ක් 52ක් අතර තත්යකට අපිට ඒක කට් කරගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම විශේෂයෙන් අපි කියන්න ඕන දේශීය නිෂ්පාදනය කරන මුංගඩ කවුපි කඩල කවුපි ලොකු ලුණු අර්ථාපල එළවලු සහ පළතුරුනි ආහාර ද්‍රව්‍ය අමාත්‍යාංශ යටතේ පවතින ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හා සමූපකාර තොග වෙළඳ සතු ගබඩාවල ආරක්ෂක තොග වශයෙන් ගබඩා කර දැරිය හැකි මිලකට පාරිභෝගික ජනතාවට වෙත ලංකා සත් සලවිචාකා මගින් ලබා දීමටත් සැලසුම් කර තියෙනවා. ඊට අමතරව පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අසාමාන්‍ය ලෙස මිල ඉහළ යාම වළක්වා ගැනීම සඳහා සක්‍රීයව අඛණ්ඩව වැටලීම් සිදු කරමින් පවතී. මෙම අමාත්‍යාංශ නිවේදනය සදහා වෙලාව ලබා දුන් සම්බන්ධයෙන් ගරු කතානායකතුමාට ස්තුතිවන්ත වෙනවා.
වරප්‍රසාද ප්‍රශ්නය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා. මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා වරප්‍රසාද ප්‍රශ්නය.
ගරු කතානායකතුමනි, මා විසින් 9 වෙනි මාසේ 21 වෙනිදාත් 10 වෙනි මාසේ 4 වෙනිදාත් 10 වෙනි මාසේ 7 වෙනිදාත් රාජ්‍ය බදු ආදායම් වැඩි කර ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ එහි තියෙන අඩුපාඩුකම් පිළිබඳ මේ පාර්ලිමේන්තුවේදී ගරු කතානායකතුමනි මා විසින් ප්‍රකාශ කීපයක් කරා. මම ඒකෙදී මූලික අවධානය යොමු කරේ අපේ රටක් හැටියට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙන වෙලාවේ අපේ රාජ්‍ය බදු ආදායම හරියට කළමනාකරණය කරගත්තොත් අපට මේකෙන් යම්තාක් දුරට ගොඩ එන්න පුළුවන් කියන අදහසින්. ඒ වගේම අපි ඒ පිළිබඳ සංඛ්‍යාලේඛනත් එක්ක පෙන්වුවා ගරු කතානායකතුමනි. අපි උදාහරණයක් ගත්තොත් අපේ දලදේශීය නිෂ්පාදනය බිලියන 16809යි රාජ්‍ය ආදායම බිලියන 1.4යි ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 8.71යි. අපි ගත්තොත් ගරු කතානායකතුමනි රටේ මිලියන 22ක් ඉන්න ජනතාවගෙන් සතයක් හරි බදු ගෙවන්නේ 11000යි. සමාගම් 105000කින් 4000යි බදු ගෙවන්නේ, ඒකෙනුත් 82%ක් ආදායම් ගෙවන්නේ සමාගම් 342ක්. ඒ නිසා මේ පිළිබඳ මා විසින් පාර්ලිමේන්තුවේ පැහැදිලි කිරීමක් කරා. මේක වෙනස් කිරීම සඳහා රජයට අපි යෝජනා කරලා, මොකද පාර්ලිමේන්තුව තමයි මුදල් වලට බග කියන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුව හැටියට අපිට මන්ත්‍රීවරු හැටියට අදහස් පළ කිරීමේ අයිතිය තියෙනවා. මා විසින් මේ කටයුත්ත පිළිබඳ ප්‍රකාශ කරාට පස්සේ කරු කතානායකතුමනි 2022 10/7 වෙනි දින ආදායම් බදු කොමසාරිස්වරුන්ගේ සම්මේලනයේ සහ ආදායම් බදු සේවා සංගමය විසින් අපරාධන පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ලික් කරලා තියෙනවා ගරු කතානායකතුමනි මට විරුද්ධව. මේ හේතුව මගින් මාහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මගේ භාෂණයට ඇති අයිතිය අවහිර කරමින් මෙන්ම මන්ත්‍රී කෘෂ්ණ මගේ වරප්‍රසාද උල්ලංඝනය වෙලා තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් අරුණ පුවත්පතෙත් මේ පිළිබඳ පළ වෙලා තියෙනවා. මම මේකත් මේකේ අමුණලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දැන් මේ විදියට ගියොත් ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව අපේ කිසිම මන්ත්‍රීවරයෙකුට කතා කරන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කතා කරොත් ගිහිලා CID එකේ පැමිණිල්ලක් දානවා. අල්ලස් දූෂණ කොමිසමේ ගිහිලා පැමිණිල්ලක් දානවා. ගරු කතානායකතුමනි අපි මුදල් වලට වග කියන ආයතනයක් හැටියට අපි මේ රටේ රාජ්‍ය ආයතන එකම කරට යෝජනා කරාම ආදායම් බදුරු කොමසාරිස්වරු ගිහිලා CID එකට පැමිණිල්ලක් දානවනම් මන්ත්‍රීවරයෙකුට එරෙහිව ඔවුන් ගිහිලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් දානවනම් මේ මන්ත්‍රීවරයාට කතා කරන්න අයිතියක් නැහැ. මේ මන්ත්‍රීවරයා මේ තොරතුරු කොහෙන්ද ගත්තේ කියලා එනිසා ගරු කතානායකතුමනි මේක ඉතාම නරක දෙයක්. එනිසා මගේ වරප්‍රසාද උල්ලංඝනය වීමක් සිදු වෙලා තියෙනවා. මේ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරනවා ගරු කතානායකතුමනි. ඒ වගේම මේකට මූලික හේතුව වෙලා තියෙන ගරු කතානායකතුමනි මේ තොරතුරු දීමත් එක්ක දැන් ආදායම් බදු නිලධාරීන් බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ කියන්නේ මේ බිලියන ගණන් මම ඒකේ පැහැදිලි කරා බිලියන ගණන් බැංකු ගිණුම් වල තියාගෙන බදු නොගෙවන පුද්ගලයන් පිළිබඳ. දැන් එතකොට මේ අයගේ අය නොකිරීම පිළිබඳ දැන් කොමසාරිස්වරුන්ගෙන් රාජ්‍ය අමාත්‍යතුමා නිදහසට කරුණු අහලා තිනවා. ඒ නිසා අපි මේ කතා කරන එක නවත්තන්න අපේ කටවල් වහන්න තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මේ පුද්ගලයන් විසින් මේ කටයුත්ත කළ තියෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ කතා කිරීම පිළිබඳ පළවෙනි වතාවට උන්ට එරෙහිව CID එකට අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි කරපු ආකාරය. ඒ නිසා මේක ඉතාම නරක පූර්වාදර්ශයක්. ඒ නිසා මට මේ පිළිබඳ දෙනවනම් මම පාර්ලිමේන්තුවේ කතා කරේ නැහැ. මට ඕනේ නම් මම ඒ කිසිම අවස්ථාවක මම සමාගමක නමක් එහෙම නැත්නම් මම පුද්ගලයෙක්ගේ නමක් කිව්වේ නැහැ. මට එහෙමනම් සමාගම් වල පුද්ගලයන්ගේ නම් ඕන තරම් කියන්න තිබ්බා. ඒ විතර නෙවෙයි කරු කතානායකතුමනි මුදල් ඇමතිවරයාට බලය තියෙනවා. මේ ඕන එකක් පිළිබඳ ආයතන බදු පනතට අනුව විමසන්න. ඒ නිසා තොරතුරු ගන්න අයිතිය තියෙනවා. ඒ නිසා මේ බලන්නේ කටවල් වහලා මේ හොරකන් ටික එළියට එයි කියලා. ඒ නිසා අර හොරාට කලින් කෙහෙල් ගන්න පැන්නා වගේ තොරතුරු එන්න කලින් ආයතන බදු කොමසාරිස්වරුගේ සංගමේ සභාපතිවරයාතුළු මේ කණ්ඩායම මේක කළා තියෙන නිසා ඔබතුමාගේ අවධානයට යොමු වෙනවා මන්ත්‍රීවරයෙක් හැටියට මගේ වරප්‍රසාද කඩවීමක් සිදු වෙලා
තියෙනවා.
වරප්‍රසාද කමිටුවට කැඳවන්නේ කියනවා.
අපි යොමු කරනවා. යෝජනා පිළිබඳ දැනුම් දීම.
ගරු කතානායකතුමනි මා විසින් 2022 ඔක්තෝබර් 19 දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 විධාන ප්‍රකාරව ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයි කියා යෝජනා
කරා. සභාව එකඟද?
හායි.
විපක්ෂ නායකතුමනි.
ගරු කතානායකතුමනි 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන්නට තිබෙන මොහොතේ මම කැමැති විශේෂයෙන්ම සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය, ඒ වගේම විපක්ෂයේ බහුතර කණ්ඩායම වෙනුවෙන් අදහස් කීපයක් ඉදිරිපත් කරන්න. ගරු කතානායකතුමනි විවිධ අවස්ථාවන් වලදී අපිට ආරාධනා ලැබුණා ආණ්ඩුවට සම්බන්ධ වෙලා රට ගොඩනගන ක්‍රියාදාමයට සහභාගී වෙන්න කියලා. ආණ්ඩුවේ තනතුරු ලබා ගැනීම අපි ප්‍රතික්ෂේප කළා. නමුත් ප්‍රතික්ෂේප කිරීමත් සමග අපි විපක්ෂයේ ඉඳගෙන රටට හිතකර යෝජනාවලට, වැඩපිළිවෙල් වලට අපේ සක්‍රීය දායකත්වයේ සහයෝගය ලබා දුන්නා. ගරු කතානායකතුමාට මම මතක් කරන්න කැමතියි ඊයේ දිනේ අපි හුස්ම වැඩසටහන තුළින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ශක්තියක් එකතු කරා මේ වන විට 1,600,000 මිලියන 160ක ආධාර උපකාර අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඉෂ්ට කරලා තියෙනවා. මැති ඇමතිකම් අගමැතිකම් ජනාධිපතිකම් අරගෙන නෙවෙයි අපේ ස්වශක්තියෙන් සෝත්සාහෙන් විවිධ දානපතියන්ගේ ආධාර උපකාර අරගෙන. ඒ වගේම මිලියන 170කට වැඩි ප්‍රමාණයක් 1,700කට වැඩි ප්‍රමාණයක් අපි බස් රථ පරිත්‍යාග කරලා තියෙනවා රටේ නිදහස් අධ්‍යාපනයේ CWW කණ්ණංගර මැතිතුමාගේ උතුම් සංකල්පයේ ඒ දෙවෙනි නිදහස් සංකල්පය නිදහස් අධ්‍යාපන විප්ලවය ක්‍රියාත්මක කළා. ඒ වගේම සක්වල වැඩසටහන තුළින් තොරතුරු තාක්ෂණ උපකරණ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරා. ඒක මග ඇනහිටලා තියෙනවා මුදල් ප්‍රශ්නයක් නිසා නෙවෙයි පරිගණක ඒ වගේම සුහුරුපුවරු ආනයනය කිරීමේදී ඇති වී තිබෙන බාධා නිසා. විශේෂයෙන්ම මම මතක් කරන්නට කැමති ගරු රංජිත් මද්දුබ බණ්ඩාර මැතිතුමා පුද්ගලික යෝජනාවක් හැටියට 21 සංශෝධනය මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. ඒක තමයි අපේ වැඩපිළිවෙල. අපි විශ්වාස කරනවා සාධනීය ලෙස ජනාධිපති වරයා විධායකයේ සතු බලයේ අඩු කිරීමක් සිදුවිය යුතුයි කියලා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දිහා අපේ අවධානය යොමු කරාම අපිට පෙනී යන දේ තමයි සාපේක්ෂව බැලුවහම 20ට වඩා යම් පොඩි වෙනසක් තියෙනවා හොඳ පැත්තට. ඒත් අපි විශ්වාස කරනවා අපේ අවසාන ඉලක්කය 21 වෙනි සංශෝධනයේ අන්තර්ගත වූ ප්‍රතිපත්ති වුවත් මේක ක්‍රමානුකූලව අපි ඉදිරියට යන්නට ඕන. ඒ නිසා විශේෂයෙන්ම මම විජේදාස රාජපක්ෂ මැතිතුමාට අධිකරණ ඇමතිතුමා හැටියට කියන්න කැමතියි, කරුණු කාරණා කිහිපයක් පදනම් කරගෙන අපි සූදානම්. සද්භාවෙන් ක්‍රියාත්මක වෙනවා නම් 22 වෙනි සංශෝධනය ඔය කමිටි ස්ටේජ් එකේ දාන උප්පර වැට්ටි ජල්තර නැතුව ඔය එක එක කූට ක්‍රමවේද ඒව කරන්න ආවොත් අපි විරුද්ධ වෙනවා. ඕම් පැහැදිලිව කියන්න ඕන. හැබැයි අපි හැම දෙයකටම විරුද්ධ වෙන විපක්ෂයක් නෙවෙයි. මම කියන්න කැමතියි ඔබතුමාට විශේෂයෙන්ම ඔබතුමාම සංශෝධනයක් එකඟ වෙලා තිබෙනවා. ඒ තමයි ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජයේ සමාජිකින් පත්කිරීමේදී අග්‍රාමාත්‍යවරයක් විපක්ෂ නායකවරයක් එකඟතාවෙන් තෝරා ගන්න නම් ටික ඒක පත්කිරීම සිද්ධ කරනවා කියන කාරණා. එතනදී තිබුණේ කතානායකවරයා විපක්ෂ නායකවරයයි අගමැතිවරයයි ඊට පස්සේ පාර්ලිමේන්තුවේ බහුතරය කියන කතාව, ඒක දැන් ඉවරයි. එතන ඔබතුම එකඟ වෙලා තිනවා ඒකට. අපිත් එකට එකඟයි. අපි මේ විදිහටම ඒ කාර්යය කරමු. ඒ වගේම 22 තියෙන ද්විත්ව පුරවැසි භාවය, ඒ තහංචිය, ඒකේ අංශු මාත්‍රයක වෙනසක් සිදු වෙන්නට බෑ. ඒකත් එක්ක සෙල්ලම් දාන්න આવොත් මේ එක එක්කෙනා ධම්මලා එක එක පුද්ගලික amendments දාලා ඒ සෙල්ලම් දාන්න આવොත් අපි විරුද්ධ වෙනවා. ඒක බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඒක එලෙසම තියනවා නම් අපි සූදානම් අපේ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම ජනාධිපතිවරයා සතු විසිරීමේ බලය වසර දෙකමාර හැටියට තමයි තියෙන්නේ බිල් එකේ. ඒ එලෙසම ක්‍රියාත්මක වෙනවා නම් ඒ පිළිබඳවත් අපේ සහයෝගය තියෙනවා. එලෙසම ක්‍රියාත්මක වෙනවා නම් ඕකස්සේ අර ආපහුවක හතරමාර ගේන්නේ කියලා, මොකද ඔබතුමා දන්නවා හොඳින්ම අර ජනාධිපති තෝරා ගැනීමේ මැනිෆෙස්ටෝ එකේ තිබ්බනේ 134ක් දුන්නේ, ඔක හතරමාර කරගන්නේ, ඔක හංගන්න දෙයක් නෙවෙයිනේ. ඒක ගේන්න බෑ. ඒක දෙකමාරම විය යුතුයි. ඒ නිසා එලෙසම තමයි බිල් එකේ තියෙන්නේ. ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමති අපිත් සාධනීය යෝජනාවක් තමනවා. විශේෂයෙන්ම ජනාධිපති බලතල යම් තාක් දුරකට අඩු කිරීමේ අපි මේ යෝජනාවත් ඉදිරිපත් කරන්නට අපේ අයිතිය ආරක්ෂා කරගනිමින් මෙන්න මේ කරුණු කාරණා තුන කේන්ද්‍ර කරගෙන අපි 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, මම විශ්වාස කරන ඔබතුමා සද්භාවයෙන් මේක ගේන්නේ. හැබැයි මේක මේ ඔබතුමාලගේ පාර්ශවයේ යම් කිසි එකඟතාවයක් තියෙන්නට ඕන. මේක ඔබතුමා එකක් කියන්නේයි එක එක්කෙනාට නැගිටලා තව තව දේවල් කියන්නේ. එහෙම හරියන්නේ නැහැ. එහෙම පරස්පරයන් තියෙනවා නම් අපිට අමාරුවක් තියෙනවා, අපිට ගැටලුවක් තියෙනවා. මේකට සහයෝගය ලබා දෙන්න. හැබැයි මේ මොහොතේ මම හොඳට අහගෙන හිටියා, අපි හොඳට අහගෙන හිටියා ඔබතුමා කිව්ව කාරණාව ලෝකෙම බලාගෙන ඉන්නවා මේ 22 වෙනි සංශෝධනයේ දිහා. අපි ඇත්තම කතා කරමුකෝ. මේ රටට ආධාර ලබා දීමේ එක් පුරුකක් වෙනවා මේ 22 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම. මේ මං කිව්ව ආකාරයට අර 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 කොන්දේසි මත. ඉතින් ඕකට අපි ඒක 21 නොවුනත්, ඒක අපේ උපරිම ඉලක්ක සම්පූර්ණ නොවුනත් අපි බොහොම පැහැදිලිව කියන කැමති අපි සූදානම් නැහැ මේ බංකුලොත් රට තවදුරටත් බංකුලොත් කරලා මේක විනාශ වෙන ක්‍රියාදාමයකට අපේ දායකත්වය ලබා දෙන්න. ඒ නිසා මම දැක්කා ඔබතුමා කියනවා යුරෝපියන් කමියුනිටි එකේ GSP ප්ලස් පිළිබඳ ගැටලු තියෙනවා. ඒ වගේම IMF එකේ යම් යම් ගැටලු තිබෙනවා. ඉතින් අපි බොහොම සත්භාවයෙන් බොහොම විනිවිද භාවයෙන් යුක්තව අපි සූදානම් රට වෙනුවෙන් මේ සහයෝගය ලබා දෙන්න. හැබැයි අර කොන්දේසි තුන හොඳට ඔළුවේ තියාගන්න. ඒ වම් ප්‍රසිද්ධියම මේ අවස්ථාවේ කියනවා. කරුණාකරලා කමිටි ස්ටේජ් එකේ ඉන්න එපා අර ජල්තර දාන්න. කරුණාකරලා ඒක අර එක එක කූට ක්‍රම දාගෙන ඔය මේ ද්විත්ව පුරවැසි භාවයට තියෙන තහංචි ටික ඒව ඉවත් කරගන්න આવොත් අපිට සහයෝගය ලබා දෙන්න බැරි කෙනෙක් මම එලිපිටම මේ අවස්ථාවේ කියනවා. ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕන. නිසා ඒ මේ කෝට්ටු ඇතුලේ තියෙන ප්‍රශ්න මට අදාළත් නැහැ, අපිට අදාළත් නැහැ. මොකද මට ආරංචි මේ ගරු අමාත්‍යතුමනි ඊයේ ගෲප් මීටින් තියාගෙන ඒ ඇතුලේ සිදුණු දේවල් අපි දන්නවා. ඒක හංගන්න දේවල් නෙවෙයි. ඉතින් කොහොම හරි තවත් ඕනනම් ගෲප් මීටින් ටිකක් තියාගෙන එකඟතාවයකට එන්න. දැන් 134ක එකඟතාවයක් ආවනේ පත් කරගන්න. හැබැයි ඒකේ අර දෙකමාර හතරමාර කරන්න ඒවට සූදානම් වෙන්න නම් ඉන්න එපා. ඒව කරන්න આવොත් අපිට විරුද්ධ වෙන්න සිද්ධ වෙනවා. මේ කරුණු කාරණා මත මම කියන්න කැමති විශේෂණ සමගි ජන බලවේගත් සමගි ජන සංධානය. ඒ වගේම විපක්ෂයේ තවත් කණ්ඩායම් අපි සූදානම් සද්භාවයෙන් මේ සහයෝගය ලබා දෙන්න විශේෂයෙන්ම රට වෙනුවෙන්. මේක අපේ උපරිම කැමැත්ත නෙවෙයි. නමුත් රට වෙනුවෙන් අපි තදබල තැනක ඉන්නතු අපි නම්‍යශීලී වෙලා අපි මේ සහයෝගය ලබා දෙන්න සූදානම්. තවත් කරුණු දෙකකට මට අවස්ථාව ලබා දෙන්න අපේ අධිකරණ ඇමතුමාටම තමයි මට මේක කියන්න සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමා හොඳින් අහගෙන හිටියා. ගරු කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු නිරීක්ෂණ එහෙම නැත්නම් ඔබ්සර්වේෂන්ස් එහෙම නැත්නම් තීන්දුව ප්‍රකාශයට පත් කරා. බොහොම පැහැදිලි පුනරුත්ථාපන කාර්යංශ මෙන්න මේ කෙටුම්පත පිළිබඳව බොහොම පැහැදිලිව කියලා තියෙනවා. මේ සටන්කාමීන් ප්‍රචණ්ඩකාරීන් ඒ වචන ඒ කෙටුම්පත් වලින් ඉවත් වෙන්නට ඕනේ කියලා. ඇත්තම කතා කරනවා මේක ගෙනාවේ මේ රටේ ජනතා ප්‍රශ්න වෙනුවෙන් නැගී හිටපු ඒ තරුණ නායකයෝ ඒ සිවිල් ප්‍රජාව සිරගත කරා මර්ධනය කරා රාජ්‍ය ම්ලේච්ඡත්වයේ රාජ්‍ය ත්‍රස්තවාදය ඒක ක්‍රියාත්මක කරන්න. ඒ නිසා ගරු ඇමතිතුමනි, ගරු ඇමතුමා මම ඉල්ලීමක් කරනවා. දැන් මේ we are working in good spirit නේ. මේක බොහොම සද්භාවයෙන් මේ දැන් අපි කිව්වනේ අපි 22ටත් අර කරුණු කාරණා මත මේව කරනවායි කියලා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ. අර DO ගහලා මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අර සිරගත කළා තියෙන අපේ ගෞරවනීය ස්වාමින්වන් වහන්සේ ගල්දව සිරිදම්ම හිමි, ඒ වගේම අපේ වසන්ත මුදලිගේ සහෝදරයා, ඒ නිකම් බොරුවටනේ තියාගෙන ඉන්නේ. ඒ අය කරපු ත්‍රස්තවාදයක් නැහැනේ. ඒගොල්ලෝ කරේ මහපාරට බහැලත් මේ රටේ මිනිස්සු වෙනුවෙන් ලොකු හඩක් නැගීම. In the spirit of cooperation, ඒ කියන්නේ මේ 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 යම් කිසි සංහිඳියාවක් තුළ ඇති වුණු එකඟතාවයක් තුළ පොඩ්ඩක් දෙන්න ලිහිළු භාවයක්. දැන් DO ගහපු එක නතර කරලා ඒ මිනිස්සුම රිලීස් කරන්න. ඒ හාමුදුරන් නායක ස්වාමීන් වහන්සේ රිලීස් කරන්න. ඒ මම හිතන්නේ ඒක හොඳ ස්පිරිට් එකක්. දැන් අපිත් මේ රට වෙනුවෙන් මේ ගත්ත තීන්දුව තුළ මේ 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 වසන්ත මුදලිගේව ඇතුළේ ස්වාමීන් වහන්සේව සිරගත කරගෙන තියෙන ඒ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ඒ අය රිලීස් කරන්න. ඒ විතරක් නෙමෙයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත හකුල ගන්න. හැබැයි ඒක හකුල ගන්නවා වගේම වගකීමෙන් යුක්තව කියන්නට ඕන රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂා කිරීම සඳහා යම් කිසි විකල්ප ක්‍රමවේදයක් වැඩපිළිවෙලකුත් අවශ්‍යයි. ඒක බොහොම පැහැදිලි. ඒ දෙත් සිද්ධ වෙන්නට ඕන මේ දරදඬු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත හකුලා ගන්නේ කියන එකත් ඉල්ලීමක් කරනවා. වසන්ත මුදලිගේ ඇතුළු නායක ස්වාමීන් වහන්සේවත් මුදවා හරින්නේ කියන එකත් ඉල්ලීමක් කරනවා. අවසාන කාරණාව ඔබතුමා අමනාප වෙන්න බෑ මම මේ කාරණාව කිව්වට. දැන් රංජන් රාමනායක මැතිතුමාව නිදහස් කරා. දැන් එතුමාට දීලා තින්නේ බාගේ නිදහසක්. දැන් එතුමාව නිදහස් කරා, එතුමාට දේශපාලන අයිතියක් නැහැ. එතුමාට ඡන්දය දෙන්න බෑ. ඡන්දයකට ඉදිරිපත් වෙන්න බෑ. එතුමා අංග සම්පූර්ණ පුරවැසියෙක් නෙවෙයි. එතුමා බාගේ පුරවැසියෙක්. ඇයි මෙහෙම කරන්නේ? එහෙම කරන්න එපා. මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මැදිහත් වුණා. ඔබතුමාගේ නීති මණ්ඩලය මැදිහත් වුණා. රිලීස් කරා. ඒකට ස්තුතියි. හැබැයි මේක බාගේ රිලීස් එකක්. මේක 150 නිදහසක්. එහෙම කරන්න එපා. රංජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්නට කටයුතු කරන්න. මම ඒකට තිල්ලීමක් කරනවා. කරුණා කරලා දිනවකවානුවක් දාලා ඉක්මනින්ම එතුමාට පූර්ණ නිදහස ලබා දීමේ කාර්යයක් ඉෂ්ට කරන්න. ගරු කතානායකතුමනි, අපේ ක්‍රියාදාමය තුළින් අපි පෙන්නලා තියෙනවා අපි විරුද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම සද්භාවයෙන් පක්ෂපාතී වෙන අවස්ථාත් තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ අර කොණ්ඩේසි යටතේ අපි 22ට අපේ සහයෝගය ලබා දෙන්න සූදානම්. අපි සූදානම්. ඔබතුමාලගේ පැත්ත සූදානම්ද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. අද හිට මොනවා වේද දන්නේ නැහැ. මම මොකද? ඔබතුමා සූදානම් ඇමති කෙනෙක් හින්දා මං අහන්නේ ඇමති නෝන කට්ටිය. කමන්නේ. අපි සූදානම් ඔබලත් සූදානම්ද කියන එක ප්‍රශ්නයක්. ඒක ගැටලුවක් නැහැ. මේ අදත් සාකච්ඡා කරලා හෙටත් සාකච්ඡා කරලා කියයි දන්නේ අර අර ශෝක යෝජනාවගේ තවත් සතියකට ගෙනියන්න ඕනේ කියලා කියයි දන්නේ නැහැ. නමුත් අපි සූදානම්, ඔබ සූදානම්ද? බොහොම ස්තුතියි.